දැන් ඊට පස්සේ දැන් ඒ ටික පුළුවන්නේ ඕගොල්ලන්ට ඒව ලේසි දැන් අපි ගිය සැරේ ඉස්සරත් කතා කරා. දැන් මම හැමදාම දැන් ඈත මධ්‍යම පළාතේ ඈත ඉන්න දරුවෝ නම් ඉතින් ඒ තරම්ම නුවර එන්නත් ඇති නේද, මාලිගාවට එනවනේ, මාලිගාව වටේ අපි ඇවිදිනවනේ නේද, මාලිගාව වටේ සත්වර චූටි චූටි ලස්සන තාර පැටවු නේද, පාත පැටවු ඉන්න, ඕවත් බලන්නේ නැතිනේ. මං ඔයාලා ඔක්කොගෙන්ම තමයි අහන්නේ, නුවර තියෙනවද, වැවක් වැවක් තියෙනවද? තියනෝ 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 නේද? එතකොට දැන් අපි හිතමුකෝ, මං ඉතින් ගොඩක් වෙලාවට ඔය අපේ නුවර ළමයි අහන් ඉන්නවා නම් ඔයාලා දන්නෝ මං අහන ප්‍රශ්නේ මොකද්ද කියලා. මං ආනෝ මේ පුතේ මේ ඇත්තටම නුවර වැව දැක්කද? නුවර වැව කියන්නේ අන්ඩර් මම මේ සෝරි කිරිමුහුද, කිරිමුහුද කියලා මේ වැවට කියන්නේ, නුවර තියෙන වැවට කිරිමුහුද කියලා කියන්නේ. මේ කිරිමුහුද දැක්කද? උන්න ඉතින් ඇස් දෙක උඩ ගිහිල්ලා. ඇයි අපි මේ වැවට කියන නම දන්නේ නැ? එතකොට ඊට පස්සේ ආනෝ හරි කමක් නැ, කමක් නැ, ඒකත් කමක් නැ කියන්නකො. මේකේ තියෙන ලක්ෂණ ටික, ලක්ෂණ ටික දැක්කද? මේ වැව වැව වටේට මැවිදලා බැලුවද මේ වැවේ තියෙන කොටස් මොනවද කියලා? ඒකටත් සද්දයක් නැහැ. ඉතින් එතකොට මම අහන දෙයක් තමයි ආ ඇත්ත තමයි. එහෙනම් ඔයාලා බලන් යන්නේ නැත්තේ බංකු දිහාවත් වෙන්නේ නැති කියලා ඉතින් මං අහනවා. මොකද අපි ඉතිහාසය ඉගෙන ගන්නකොට මම හැමදාමත් කිව්ව දෙයක් තමයි, ඉතිහාසය ඉගෙන ගන්නකොට මේ දළදා මාලිගා පරිශ්‍රය කියන්නේ අපිට තියෙන පුරාවිද්‍යා අතින් තියෙන ඉතාම සම්පත. දළදා වහන්සේට වන්දනාමාන කළා එළියට බහැල පුතේ ගෙදරවල් වල යන්න සූදානම් වෙන්න එපා. ඊට එහා පැත්තෙන් තියෙනවා මොකද්ද? ශ්‍රී වික්‍රම රාජසිංහ රජුරුවන්ගේ බිසව හිටපු මැද මහවාසල. එතකොට එතෙන්ට ගියාම ඒ තියෙන පුරා විද්‍යාත්මක විදියට ගෘහ නිර්මාණ ශිල්පය සම්බන්ධව සහ ඒ එදා රජපෞලේ තිබිච්ච ශිල්පීය ඥාණයන් එතනින් ඔබට ගන්න පුළුවන්. ඒකම ඊට එහා පැත්තේ තියෙනවා කෞතුකාගාරය. මේ කෞතුකාගාරය කියන්නේ පුතේ මේ 10 පොතේ සම්පූර්ණේ පුරා විද්‍යාත්මක සාධක මේ තියෙන මේ හැම දෙයක්ම. මං ඉස්සරහට ඔබට කියන්නම් මේ තියෙන දේවල් ඒ හැම දෙයක්ම තියෙනවා මේ කෞතුකාගාරය. එතකොට ඒ නිසා බොහොම ආදරයෙන් ඔබට ආරාධනා කරනවා මේ විෂය පාඩම් කළ විභාගේ පාස් වෙන එක හරි. නමුත් ඔබ මේ දේවල් බලලා මේ දේවල් ඔබේ ජීවිතයට ගන්න, ඔබට ඔබගේ හදවතට ගන්න මේ දේවල් අරගෙන තමයි ඔබ විෂයක් අධ්‍යයනය කරන්න ඕන. ඉතින් ඒ නිසා මං ඇහුවේ දැන් මේ වැව ගැන. ඒතකොට වැවත් ඒ වගේ දෙයක් නේද? දැන් වැව ගැන කතා කරනවත් එක්ක මට තව කියන්න ඕන දෙයක් තමයි මේ නුවර ගැන ගත්තාම, නුවර නගරේ ගත්තාම මේ ශ්‍රී වික්‍රම රාජසිංහ රජුරෝ තමයි මුලින්ම ඔය හොඳට නිර්මාණය කිරීම සම්බන්ධව පළවෙනිම ධර්මසූරිය රජතුමාගෙන් දැන් ඒ ප්‍රජෝටි ගත්තාම දැන් බෝගම්බර වැව කිව්වහම නුවර දරුවෝනම් දන්නවා බදුදීන් කියලා පාසලක් තියෙනවා නුවර. ඒ බදුදීන් පාසල එතන ඉඳන් සම්පූර්ණයෙන්ම මේ පුෂ්පදාන පාසලට යටින් ඊට පස්සේ මොනවාද රේල් මේ කොහෙද ස්ටේෂන් එක නේද, දුම්රිය ස්ථානයේ මේ වටම මහවැව. එතකොට මේක කුඩා කළා තමයි මේ හැදුවේ කිරිමුහුද කියලා. එතකොට මේ කිරිමුහුද තමයි අපිට දැන් දකින්න තියෙන්නේ. එතකොට ඇයි ඇත්තටම වැව් හැදුවේ? ඒක තමයි අපේ ඊළඟ තාක්ෂණයේ මාතෘකාව යටතේ කතා කරන්න තියෙන කරුණ. ඇයි ඇත්තටම අතීත මුතුන් මිත්තා වැවක් හැදුවේ? දැන් උදාහරණයක් මම ඕගොල්ලෝ දන්නවා, මමත් කතා කරා ඕගොල්ලෝ එක්ක මුල් ඓතිහාසික යුගයේදී වැව් ගම්මාන නේද, වැව් ප්‍රපතන ගැන කතා කරා. එහෙනම් ඉස්සෙල්ලාම ගමට වැවක් චූටි චූටි වැව් හදාගත්තා. ඒ වැව්වල වතුර නැති වෙනවා, වතුර මදි වෙනවා. ඊට පස්සේ යාලා කල්පනා කරා, බෑ මේ පොඩි වැවෙන් අපිට වතුර එන්නේ නැහැ, චූටි මේකෙන් වතුර එන්නේ නැහැ. එහෙනම් අපි මොකද කරන්න ඕන? අර ඉහලින් යන ඇල මාර්ගයේ ඉහලින් යන වතු ඇල ගංගාවකට හරි ඇලකට හරි අතු ඇල මාර්ග කපලා මේ වැවෙන් වැවට ගමෙන් ගමට තියෙන වැව් ටික ඔක්කොම අර ඇල මාර්ගෙන් එන වතුර ටිකට සම්බන්ධ කරනවා. එතකොට බලන්නකෝ, එහෙනම් වැව් ජාලාවක් හැදෙනවා. අර ගම් කීපෙක තියෙන වැව් ටික ඇල මාර්ග හරහා ප්‍රධාන ජලාශයකට සම්බන්ධ කරා. ඔන්න දෙවෙනි එක එයාලා හොයාගත්ත. ඒත් හරියන්නේ නැහැ. ඇයි? දැන් මිනිස්සු වැඩි වෙනවා නේද? මුල් ඓතිහාසිකය වෙනකොට ජනගහණය වැඩි වෙනවා. එතකොට ආහාර නේද අපිට පරිභෝජනයේ සඳහා කෘෂිකර්මාන්තයේ තව ගොඩාක් සංවර්ධනය කරගන්න ඕන. අන්න එතෙන්දි මිනිස්සු කල්පනා කරනවා දැන් මොකද කරන්නේ. අන්න ඒ කාලේ වෙනකොට තමයි පුතේ ගිය සතියේ මං කතා කර රජවරු සම්බන්ධව අපි කතා කරා. එහෙනම් රජවරුන්ගේ කාර්යභාරයක් තමයි තමන්ගේ එක කාර්යභාරයක් තමයි මොකද්ද? වැවක් නිර්මාණය කිරීම. එතකොට තමන් රජ කෙනෙක් වුණා නම් ඔව් අනිවාර්යෙන්ම කෘෂිකර්මාන්තයේ සංවර්ධනය කළ යුතුයි. කෘෂිකර්මාන්තයේ සංවර්ධනය කරන්නම් මහා පරිමාණයෙන් මේ ජනතාවට මොකද වෙන්න ඕන? මේ කෘෂිකර්මාන්තයේ සංවර්ධනය කිරීම සඳහා ජලය ලබා දෙන්න ඕන. ඒ වගේම මිනිසුන්ගේ ජල අවශ්‍යතාවලට පිළිතුරක් දෙන්න ඕන. එහෙමනම් අන්න ඒවට උත්තර සැපෙව්වෙදා රටේ පාලකයා. එහෙමනම් අන්න ඔබට මං එදා කිව්වා වසභ රජතුමා තමයි මහවැව් විධිකිරීමේ නියමුව. එතකොට ඒ අනුව මොකද වෙන්නේ? අපේ රටේ මහවැව් නිර්මාණය වෙනවා නේද? එතකොට මං අර මේකේ කියන්න ඕන දෙයක් තියෙනවා. දැන් උදාහරණයක් ඕගොල්ලෝ හිතන්නක, පරාක්‍රම සමුද්‍රය කියලා දැකලා තියෙනවද මේ පරාක්‍රම සමුද්‍රය? එතකොට මේ පරාක්‍රම සමුද්‍රය ගත්තාම ඒක හදලා තියෙන තාක්ෂණය ගත්තාම හිතන්නක ටොන් ගාණක් බරයි පරාක්‍රම සමුද්‍රයේ බැම්මක තියෙන ගලක්. එතකොට හිතන්නකෝ මේ වැව් හදන්න ගියාම මේ ටොන් ගාණක් බර මේ ගල් කුට්ටි කොහොමද ගෙනියන්නේ නැත්තේ? දොඹකර වගේ දේවල් තිබුණාද? මේ මිනිස්සුන්ගේ ශ්‍රමය කොයි විදියටද පාවිච්චි කරන්න ඇත්තේ කියලා ඔබට ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැද්ද? මොකද අසාමාන්‍ය අපේ ලෝකයට අපිට තියෙන එකම ආඩම්බර පුරා අපේ අභිමානයට තියෙන එක සාධකයක් තමයි මේ වැව. මොකද ලෝකයේ අනිත් රටවල් කොච්චර උත්සාහ කරත් මෙවැනි තාක්ෂණයක් සහිත වැවක් නිර්මාණය කරගන්න අතීතයේ ඉඳන්ම බැරි වුණා. එහෙනම් කොහොමද මේ මුතුන් මිත්තාගේ ඥානෙ මේ තරම්ම දියුණු වුණේ? ඒව ඔබ හිතන්න ඕන නේද? ඒතොර මේ කියනවා මිනිසුන් දහසක් දෙනා පැය 24ක් නොකඩවා කරත් අවුරුදු 12ක් යනවලු පුතේ පරාක්‍රම සමුද්‍රයේ වගේ වැවක් නිර්මාණය කරන්න. එහෙනම් පරාක්‍රම සමුද්‍රයේ මේ තාක්ෂණ මේ විදියට ඉදි කරන්න. එහෙනම් කොයි වගේද? මිනිස්සු දහසක් දෙනා පැය 24ම වැඩ කරමින් අවුරුදු 12ක් කරොත්ලු යාන්තම් පරාක්‍රම සමුද්‍රයේ වගේ වැවක් හදාගන්න පුළුවන් වෙන්නේ. එතකොට හිතන්නකො මේ රජතුමා අවුරුදු 33ක් වගේ කාලයක් තමයි රට පාලනය කළ තියෙන්නේ. එහෙනම් එයා මේ අත තියපු මේ දැන් බය හිතෙන්නේ නැතිනේ මේ වගේ මහා කර්මාන්තයක් කරන්න බය හිතෙන්නේ නැති. දැන් අදනම් අපේ කණ්ඩායම් මේ අභියෝග වලට ඔබට සාමාන්‍යයෙන් කිව්වොත් පන්ති කාමරේදී යම් කිසි දෙයක් අපි කරන්න ෂණිකව කිව්වොත් ඒ අභියෝග ගොඩක් වෙලාවට බාර ගන්න කැමති නෑ ඕගොල්ලෝ. හැබැයි බලන්නකෝ මේ රජවරු ජනතාව වෙනුවෙන් අපේ රට වෙනුවෙන් ඒ අභියෝග බාර අරගෙන ඒක වෙනුවෙන් කැප කරපු හැටි. ඒ නිසා දයාබර දුවේ පුතේ මේ වැව කියන්නේ එතකොට ඉතාම සුවිශේෂ සාධකයක් අතීත මුතුන් මිත්තාගේ තාක්ෂණය සම්බන්ධව කතා කරනකොට. එහෙනම් මට දැන් කියන්න විභාගෙදී ඇහෙන ප්‍රශ්නයක් තියෙනවා මොකද්ද? මේ වැව මිනිසාට ප්‍රයෝජනවත් වන ක්‍රම දෙකක් කියන්න. මිනිසුන්ට ප්‍රයෝජනවත් වන ක්‍රම දෙකක් කියන්න බලන්න. ඇයි වැවෙන් මිනිසුන්ට ඇයි මොනවද ප්‍රයෝජනවත් වෙන අංග මොනවද? එකක් මොකද්ද? හරි ලේසි. මොකද්ද? කෘෂිකර්මාන්තය. ඊළඟ එක කෘෂිකර්මාන්තයට පුළුවන්. තව එකක් මිනිසුන්ගේ දිනෙදා ජල අවශ්‍යතාවලට නේද? ඒ වගේ දේවල් වලට ඔන්න යොදා ගන්න පුළුවන් මේ වැවෙන් අපිට වතුර අරගෙන. එතකොට එහෙමනම් ඒ කියන්නේ නාගරික ජනතාවට එහෙම වතුර ගොඩක් ඔය ඇල මාර්ග නම් තිබුණ නැහැ. ඒ නිසා යාල වැව් වලින් වතුර ගන්න ක්‍රමවේද හදාගත්තා. එහෙනම් දැන් අද දැන් අපි කතා කරමු මහවැව් ඉදිකිරීම ගැන. ගත්තාම මේ වැවක තාක්ෂණය කොහොමද? වැවේ තාක්ෂණය කොහොමද? දැන් වතුර ටික එකතු කරන්නේ නැතිනේ. වැවේ වතුර ටික එකතු කරන්නේ නැති. එකතු කළා පොඩි බැම්මක් ගහලා තියෙන්නේ නැති. මොකද වෙන්නේ නැති? මහා වතුර කඳක් එකතු කළ පොඩි බැම්මක් ගැවුවම කඩාගෙන යන්නේ නැති. දැන් කට්ටිය මොකද වෙන්නේ නැත්තේ? දැන් උඩ බිම්බලනේ දැන් මොකද බොලේ මං කරන්නේ කියලා මේ වැව හදපු මුතුන් මිත්තු කල්පනා කරන්නේ නැති. එහෙනම් ඕන මොකද්ද? වැවට ශක්තිමත් බැම්මක් ඕන නේද? එහෙනම් අපි ඉස්සෙල්ලම කතා කරමු විභාගෙදී අහනවා වැවේ අංග තුනක් ලියා විස්තර කරන්න. වැවේ අංග තුනක් ලියා විස්තර කරන්න. එහෙනම් එක ලක්ෂණයක් තමයි වැව් බැම්ම. දැන් දැන් ප්‍රශ්නයන්නේ දැන් පොඩියට නිකන් වතුර ටික මහා වතුර ටික මහරි ගස්සලිවල පොඩි බැම්මක් ගැහුව කඩාගෙන ගියා. දැන් කල්පනා කරනවා බලේ කොහොමද දැන් වැව් බැම්ම හදාගන්නේ. කල්පනා කරු හරි 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 දැන් මොකද කරන්නේ. අපි එහෙනම් හුද හයියට හොඳට ශක්තිමත් වෙන්න නම් කඳු දෙකක් අතර දෙපැත්තෙන් බැමි දෙකක් ගහමු. අන්න එහෙනම් අපේ මුතුන් මිත්තා වැවක බැම්ම ඉදි කරන්න ගත්තු මූලික ආරම්භය හුද හයිය බැම්මක් හදන්න ශක්තිමත් බැම්මක් හදන්න ගත්තු මූලික ආරම්භය තමයි කඳු දෙකක් අතර බැම්මක් ගැහුව. දැන් මොකද වෙන්නේ කඳු දෙකට බැම්ම හොඳට සම්බන්ධ වෙලා. දැන් හරි එහෙනම් ඔන්න පළවෙනියටම අන්න ශක්තිමත් බැම්මකින් ඒ මැදට වතුර පුරවල මූලික වැව් බැම්ම යාලා සකස් කරගන්නවා. දැන් ඒක හරියන්නේ නැහැ. දැන් ආයි කල්පනා කරනවා මේක හරියන්නේ නැහැ. දැන් කඳු හොය යන්න එපා බැමි ගහන්න නේද? දැන් ආයි කල්පනා කරනවා. නොහොම කල්පනා කර කර අතීත මුතුන් මිත්ත ඉන්නකොට පුතේ හරි තව විදියක් තියෙනවා. මොකද්ද? පොඩි උස් ගොඩ නැගි උස් කන්දක් වගේ එකට බැම්ම හේතු කරමු. එහෙනම් උස් බිමකට බැම්මක් වැව් බැම්ම හේතු කළ වැවක් හැදුවා. අන්න එහෙම වැවක් තමයි පරාක්‍රම සමුද්‍රය. උස බිමකට බැම්ම හේතු කරලා අර ජලය, ඒතර ජල ධාරිතාවේන පීඩණය තුලින් වැව් බැම්ම කඩා යන්නේ නැති වෙන්න හරිගස්සපු මහා පරිමාණයේ වැවක් තමයි මොකද්ද පරාක්‍රම සමුද්‍රය කියන්නේ. දේවාල කල්පනා කරන්නකො නේද? එතකොට මේ අත්දැකීම් මත එන ගැටලුවට විසඳුමක් තමයි මෙයාලා හෙව්වේ. දැන් ආයි තව ටිකක් බෑ. දැන් ඒකත් දැන් ඒකත් එහෙම වැව් දැන් හැදුවනේ. එහෙමත් හැදුවා. ආයි යනකොට තව ටිකක් යනකොට ඔන්න පේනවා ගල් තලාවක්. එහෙනම් එතෙන්දී ආයි මුතුන් මිත්ත කල්පනා කරන මේ ගල් තලාවම අපිට බැම්මක් කරගන්න පුළුවන් කියලා. එහෙනම් ගල් තලාව බැම්ම බවට පත් කරගෙන ගල්තලාව වැවක බැම්ම බවට පත් කරගෙන ඒ ඇතුළත ජලය පුරවන ක්‍රමවේදයක් හැදුවා. එහෙනම් ඒ වැව්වල බැම්ම ගල්තලාවක්. ඔබ දන්න ඔය වගේ වැවක් මොකද්ද? සොරබොර වැව. එතකොට ඔන්න මතක තියාගෙන මම දැන් ওই නිදසුන් පොතේ තියෙනවද? පොතේ නෑ. නමුත් ඔබට මේ අපේ ලංකාවේ තියෙන මේ ස්ථාන ගැන දැනගත්තම තමයි ඔබට විශේෂ කරුණු මතක හිටින්නේ. ඒ නිසා ඔන්න ඔය විදියට එහෙනම් විභාගෙ දිහනවා වැව් බැම්මක් ඉදි කිරීමේ කරුණු තුන ලියන්න කරපු විදි තුන. එහෙනම් එකක් තමයි මොකද්ද? කඳු දෙකක් අතර බැමි ගැසීම. දෙවැනි එක මොකද්ද? උස් බිමකට බැම්ම හේතු කර සකස් කිරීම. ඊළඟ එක තමයි මොකද්ද? ගල් පිහිටි ගලම බැම්ම බවට පත් කිරීම. දැන් පුළුවන් නේද එතකොට වැව් බැම්ම හදපු හැටි අතීත මුතුන් මිත්තා කරපු විදිය ලියන්න? පුළුවන් පුළුවන්. දැන් හොඳට මතක ඇති නේද? හරි. එහෙමනම් ඊට පස්සේ දැන් බැම්ම ගැහුවත් වැඩක් තියද පුතේ? වතුර ටික දැන් දාලි වල බැම්ම නම් කඩාගෙන යන්නේ නැහැ. හැබැයි යටින් කාන්දුවල යනව නම් වතුර ටික. ඒකත් ප්‍රශ්නයක් තමයි. දැන් දාලා බැලුවා දැන් බැම්මත් ගහලා ඊට පස්සේ පොළවේ දැන් වතුර ටිකක් දාලා බැලුවා මෙන්න බොලේ හිඳිලා. එහෙනම් දැන් මොකද වෙන්න ඕන? එහෙනම් හොඳට ශක්තිමත් වැවක පතුල හදන්න ඕන. හොඳ හයියට හොඳ ශක්තිමත් පතුල හදන්න ඕන. එතකොට යාළ මොකද කරේ? මැටි තට්ටුවක් දාලා, පස් තට්ටුවකුත් දාලා, මොකද්ද මැටි තට්ටුවක් දාලා හොඳට තද කරනවා. ඊට පස්සේ පස් තට්ටුවක් දාලා හොඳට තද කරනවා. ඊට පස්සේ බොරළු තට්ටුවක් දාලා තව ටිකක් හොඳට තද කරනවා. ඊට පස්සේ කිරි මැටි තට්ටුවක් දාලා තව ටිකක් තද කරා. එතකොට මෙන්න මේ විදිහට එහෙනම් මැටි තට්ටුවක්, බොරළු තට්ටුවක් නේද? නැහැ, මැටි තට්ටුවක්, පස් තට්ටුවක්, බොරළු තට්ටුවක්, කිරි මැටි තට්ටුවක් කියන තට්ටු ගණනාවක් ඇතුන් ලවා පාගවා. එහෙනම් ඉස්සර තිබුණේ නැහැනේ දොඹ කරානම්ම නම් ඔය දොඹ කරන්නේ මොනවද? පස්තල්න යන්ත්‍ර. එතකොට ඒව තිබුණේ නැහැ. ඒ නිසා ඇතු ලවා තමයි මේව පෑගවල පාගවල උද්දට ශක්තිමත් කළේ. නං වැවේ ඇතුල නේද බිම පොළව හොඳට ශක්තිමත් කරා. ඔන්න ඔය විදියට තමයි දයාබර දුවේ පුතේ මේ වැවේ වැව් බැම්ම සහ ඇතුල පොළව හොඳට ශක්තිමත් කරා කියලා කියන්නේ. දැන් ඔබට මං හිතනවා ඒකෙන් හොඳට විස්තරයක් ලියාගන්න පුළුවන් කියලා. අර කියන්නේ නේද අපේ මේ නූතන පුරාවිද්‍යාඥයෝ ගිහිල්ලා සීගිරි මහවැවේ වැව්බැම්ම ස්කැන මේ කැණීම් කරනවා. සීගිරි මහවැවේ වැව්බැම්ම කැණීම් කරනකොට මේ වැවේ පාදම සහ වැව්බැම්ම එක් නටබුන් හම්බෙනවා. එයාලා පුදුම හිතනවා. එයාලට හරි පුදුමයි. අපි හිතන්න ගිය අපි හිතාගෙන ගිය දේ මේක ප්‍රතිසංස්කරණය කරන්න තමයි යන්නේ. දෙයනේ අපි හිතන්න ගිය දේම මේ අතීත මුතුන් මිත්ත මෙතන කරලානි කියලා ඔවුන් පුදුමයට පත්වන කාරණයක් බවට පත් වෙනවා මේ සීගිරියේ තිබිච්ච මේ වැවේ කැණීම් කරනකොට. එහෙමනම් ඔබට දැන් මං හිතන්නේ වැව් බැම්ම සහ වැව් පාද පොළව සම්පූර්ණයෙන් ශක්තිමත් කරපු සම්බන්ධව ඔබට මං හිතනවා දැන් දැනුමක් එන්න ඇති කියලා. හරි. දැන් ඊට පස්සේ මං අහනවා නුවර දැන් මේ කිරිමුහුද ආශ්‍රිත වෙන්න අපේ දරුවෝ ඉන්නවනම් කියන්න බලන්න රළපණාව කොහෙද තියෙන්නේ කියලා. මේ කිරිමුහුදේ මේ නුවර කිරිමුහුදේ තියෙනවද රළපණාව? තියෙනවද රළපණාව? කල්පනා කරලා බලන්න. නැත්තම් ඉතින් හරිම ලැජ්ජයි නේද? අපි ලැජ්ජ වෙන්න ඕන. මොකද්ද මේ රළපණාවක් කියන්නේ? ඔබ දැකලා ඇති වැව වටේ පොඩ්ඩක් ඇවිදලා බලන්නකෝ. වැව වටේටම බැම්මට හේතු වෙන්න චූටි චූටි ගල් දාලා කොළපාට දැලකින් මේ ගල් ටික හොඳට තද කරලා තියෙනවා වැව් බැම්මට. මතකයිද ඔයාලට? එතකොට එහෙමනම් වැව් බැම්මට ඇතුල් පැත්තට වෙන්න මොකද කරන්නේ? පොඩි පොඩි ගල් දාලා අපේ මේ කිරි මුහුදේ නම් කම්බි දැලක් දාලා හොඳට තද කරලා තියෙනවා. ඇයි එහෙම කරේ? මේ වැවේ පුතේ ලොකු පීඩනයක් එක්ක මේ වතුර පාර රැලි ගහගෙන ඇවිල්ලා මොකද කරන්නේ? වැව් බැම්මට වදිනවා. වැව් බැම්මට වදිනකොට වැව් බැම්ම කාදණය වෙනවා නේද? වැව් බැම්ම කාදණය වෙන වතුර වැදිලා වැව් බැම්මේ කොටස් විනාශ වෙන්න පුළුවන්. ඒ නිසා දැන් ඒකත් එයාලා මුතුන් මිත්තු හිතපු දෙයන්නේ මේ වැව් බැම්ම එතකොට කොටස් කොටස් කැඩිලා යනවා. මොකද බොලේ කරන්නේ? එතකොට එයාලා හිතනවා හරි අපි චූටි ගල් ටිකක් දාලා ගල් තැවරුමක් දාමු වටටම වැව් බැම්ම වටට. එහෙම කළා අන්න වැව් බැම්ම කාදණය වෙනවට ගත්ත උපක්‍රමය තමයි ක්‍රමවේදය තමයි විසඳුමට මේ ප්‍රශ්නයට විසඳුම තමයි මොකද්ද? රළපණාව. එහෙනම් ඔන්න විභාගෙදී ඇහුවොත් රළපණාව යනු කුමක්ද? මොකද්ද? වැව් බැම්ම කාදණය වෙනවට සකස් කරන ලද කුඩා කුඩා ගල් කැබලි තබා සකස් කරන ලද ක්‍රමවේදය තමයි මොකද්ද? රළපණාව කියලා කියන්නේ. හරි නේද? හරි. දැන් ඊට පස්සේ උනේ දැන් ඒක ඔයාලට මතකයි. ඊළඟට එනවා තව එකක්. දැන් කොහොමද හරි වැවත් ඇදුවා, වැවේ වතුරත් පිරෙව්වා, වැව් බැම්ම ආරක්ෂා වෙන්න රළපණාවත් ඇදුවා. දැන් මහා මුහුදක් වගේ නේද? රැලි ගහගෙන මේ වැවේ වතුර පිරিলা එකයි. දැන් අපේ වැඩේට යවන්න එපායි. වතුර මොනවද? කෘෂිකර්මාන්තයට වතුර ටික යවන්න එපායි. එහෙනම් කෘෂිකර්මාන්තයට වතුර ටික යවන්න නම් මේ මහා මුහුදක් වගේ තියෙන මේ වතුර ටික ගන්න ඕන එළියට. දැන් කොහොමද වතුර ටික ගන්නෙ? දැන් ගැටලුවක් මේ මුතුන් මිත්තට. ඊට පස්සේ යා මොකද කරන්නේ? ඉස්සෙල්ලාම හදනව පුතේ සොරවුවක් කියලා එකක්. ඒ කියන්නේ සොරවුව තියෙන්නේ වැව් බැම්මත් එක්කම, වැව් බැම්මට පිටින් වැව් බැම්මත් එක්කම සම්බන්ධ වෙලා පිටේ පැත්තට වෙන තමයි තියෙන්නේ. ඒ සොරවුවට සම්බන්ධ කරලම වැව් බැම්මේ ඇතුල් පැත්තට වෙන්න. මං ඉස්සෙල්ලම සොරවුව කියන්නේ ඉස්සෙල්ලා තව කාරණයක් ඒකට කියන්න ඕන. සොරවුව ඊට පස්සේ කියන්න ඕන. මේ වැව් බැම්මේ ඇතුල් පැත්තට වෙන්න හදනවා බිසව කොටුව කියලා එකක්. මේ බිසව කොටුව කියන්නේ අර වැවේ වතුර රැලි ගහගෙන එන වතුර ටික හරි පීඩනයක් තියෙන්නේ. ඒ පීඩනේ එහෙමනම් ඒ එන පීඩණයටම එළියට දැම්මොත් මොකද වෙන්නේ? මේක දරා ගන්න බැරි වෙනවා මේ වැවේ වැව් බැම්මටත් එක්කම. ඒ නිසා මේ අතීත මුතුන් මිත්ත හිතුවා අපි හිස් කාමරයක් හදමු කියලා කාමරයක් ඇදුවා. කාමරයක් හදලා ඒකට ලීවරයක් පාවිච්චි කරලා ඒ ලීවරෙන් උස් පහත් සිදුරක් ඒ කාමරයේ පියනක් තියනවා වතුර ඇතුල් වෙන්න. ඒක උස් පහත් වෙන ක්‍රමයකට හදලා මෙන්න මේ වැව කොනේ ඇතුල් පැත්තේ තියෙන කාමරයෙන් වතුර ටික ඇතුළට ගත්තා. එතකොට අර රැලි ගහගෙන ගහගෙන ඉන පීඩනේ අඩු වෙනවද නැද්ද? ටිකක් අඩු වෙනවා නේද? අඩු වෙනවා. අන්න ඊට පස්සේ මොකද කරේ? ඒ බිසෝ කොටුවට එකතු වෙනේ වතුර ටික ඉතාම පරිස්සමින් අර වැව් බැම්ම කොනේ තියෙනවා සිදුරු දෙකක් සහිතව ඇල මාර්ගවලට නිකුත් කරන්න හදපු ක්‍රම උපාය. ඒ කියන්නේ එහෙනම් ඉතා පරිස්සමින් ඇල මාර්ගවලට මුදාහරින ස්ථානය එහෙනම් සොරව්ව. හරිද? එතකොට වැවේ පීඩනය අඩු කරන්න හදපු අංගය බිසෝ කොටුව. ඒ බිසෝ කොටුවේ එකතු වෙන වතුර ටික ඉතා පරිස්සමින් ඇල මාර්ගවලට යොමු කරන්න හදපු උපාංගය තමයි මොකද්ද? සොරව්ව. දැන් තේරුණා නේද? ඔයගොල්ලන්ට සමහර වෙලාවට ওই බිසෝ කොටුව මොකද්ද කිව්වා මානෝ? ඇයි වෙන මේකත් අර ඇල මාර්ගවලට වතුර පිට කරන්නේ බිසෝ කොටු වෙන්නේ කියලා. හරි. අර මේ සොරවුවට සම්බන්ධ අංගයක් තමයි. නමුත් ඒකේ තියෙන කාර්යය තමයි පීඩනය අවම කරන එක. හරි නේද? හා. දැන් එහෙනම් ඔන්න බිසෝ කොටුවෙන් කියන්නේ ඉතා පරිස්සමින් ඇල මාර්ගවලට නිකුත් කරන අංගයක් බවට පෙන්වන්න පුළුවන්. ඊට පස්සේ මේ බිසෝ කොටුව කොටස් දෙකයි. සෝරි, මේ සොරවුව කොටස් දෙකයි. මොනවද මේ සොරවුවේ කොටස් දෙක කියන්න බලන්න. මොනවද? මඩ සොරවුව සහ ගොඩ සොරවුව කියලා මේ සොරවුවේ කොටස් දෙකක් තියෙනවා. මඩ සොරවුව සහ ගොඩ සොරවුව කියලා කොටස් දෙකක් තියෙනවා. එතකොට මොකද්ද මේ මඩ සොරවුව සහ ගොඩ සොරවුව කියන්නේ? මේක පුතේ ඔයගොල්ලෝ දන්නවා, ඔබේ පොතේ තියෙනවා. ඒක දැන් මේ ඔබට මම කියනකොට පැහැදිලිම නැත්තම් ඔබේ පොතේ තියෙනවා 5/3 නේද? 5/3 කියන අංක යටතේ රූපයක් තියෙනවා. ඒ රූපෙන් තියෙන්නේ මාද්‍රෝයි ජලාශයේ තියෙන සොරවුව. එතකොට මේ සොරවුව දිහා ඔයගොල්ලෝ බැලුවාම් පේනවා ඒකේ සොරවුවේ තියෙන හැටි. උඩින් තියෙනවා ත්‍රිකෝණාකාර සිදුරු දෙකක් උඩ තියෙනවා. ඊට පස්සේ ගල්පතුරක් දාලා තියෙනවා. ඒ ගල්පතුරට යටින් කොටු වගේ දෙකක් තියෙනවා. එහෙනම් අර ත්‍රිකෝණාකාරව තියෙන සොරවුවේ මේ ඔබ රූපෙ දිහා බලා ගන්න පුතේ තියෙන ඒ ත්‍රිකෝණාකාරව තියෙන කොටසට තමයි අපි කියන්නේ ගොඩ සොරවුව කියලා. පේනවනේ ඔයගොල්ලන්ට? පොත බලන්නකෝ. ඔයගොල්ලෝ පොත බැලුවාම පේනවා. ත්‍රිකෝණාකාරව තියෙන කොටසට ඒ සොරවුව කියන්නේ ගොඩ සොරවුව කියලා. එහෙනම් වැවේ වතුර ගොඩාක් පිරීලා තියෙන වෙලාවක වතුර ටික ඇල මාර්ගවලට මුදා හරින්නේ ගොඩ සොරවෙන්, ඔය උඩ තියෙන සිදුරෙන්. හැබැයි වතුර හිඳිලා තියෙන වෙලාවක මොකද කරන්නේ? උඩ සිදුරෙන් යවන්න පුළුවන්ද වතුර? බෑ. ඒ වෙලාවට මොකද කරේ? අන්න තියෙනව පුතේ පහළ තව සිදුරු දෙකක්. අන්නේ පහළ සිදුරු වලින් මොකද කරේ? වතුර ටික අර අඩු වැවේ වතුර අඩු වුණාම ඒ වතුර ටික පහළ සිදුරු වලින් වතුර ඇල මාර්ග වලට මුදා හැරිය. ඒ වගේම වැව සෝදලා දාන්නත් මේ පහළ කොටස් වලින් පහළ සොරවුවේ පහළ මඩ සොරවුව කියන එකෙන් ඔන්න පුළුවන් වුණා වැව සෝදලා දාන්නත්. එහෙනම් කාර්යයන් දෙකක් තියෙනවා. ඇල මාර්ග වලට කෘචිකර්මාන්තයේ සඳහා වතුර යැවීම, ඒ වගේම වැව පිරිසිදු කිරීම වගේ කාර්යයන් සඳහාත් මේ සොරවුව භාවිතා කරා කියන එක පෙන්නලා දෙන්න පුළුවන්. එතකොට මේකෙදි ඔබට පේනව ඇති ওই රූපේ දිහා බැලුවාම සිරස් අතර දමා තිබෙනව ගල් කුළුණක්. තිරස් අතරක් තියෙනවා, සිරස් අතරක් තියෙනවා ගල් කුළුණු. පේනවද ඔයගොල්ලන්ට? පේනෝ නේද? සිරස් අතර ගල් කුළුණු හරි ගස්සලා තියෙනවා. ඒ ගල් කුළුණු ඩ තිරස් අතරක් තියෙනවා. අන්න ඒකට කිව්වා පුතේ ඔන්න තරුවක් දාගන්න. ඒවට කිව්වා මේ සොරවුව පාලනය කරන දණ්ඩ වල් මේ ගල් වලින් හරි ගස්සලා තියෙන ගල් කෑලි වලින් හරි ගස්සලා තියෙන මේ දණ්ඩවල්. එතකොට මෙන්න මේ දණ්ඩට කිව්වා මොහොල් නගා කියලා. එහෙනම් මොහොල් නගා වුණ විභාගෙදී වුණ මං තරුවක් දා ගන්න ඕගොල්ලෝ. මොහොල් නගා යන පදය කුමන සෙල්ලිපියේ සඳහන් වේද කියලා බහුවර්ණයකට ඇහුවොත් ඔබට ලියන්න වෙනවා මොකද්ද? වෙස්සගිරිය සෙල්ලිපිය කියලා. හරි නේද? ඔන්න ඒක. ඒ වගේම තව මේ වැවේ සම්බන්ධව තව කොටසක් තියෙනවා. දියකට පහන කියලාත් මේකටම කියනවා. එහෙමනම් දියකට පහන කියලා කියන්නේත් මේ සොරවුවේ තියෙන මේ සිරස් ගල් කුළුණු වලට. එහෙමනම් දැන් අද දවසේ අපි තාක්ෂණය සම්බන්ධව මෙන්න මේ ප්‍රධාන කරුණු කීපයක් අපි කතා කරා. එතකොට දැන් මම ඔබට මේ වැව සම්බන්ධව ප්‍රශ්නයක් දෙනවා. ඒ තමයි ලියා ගන්න පුතේ, අතීත මුතුන් මිත්තා, අතීත මුතුන් මිත්තා වාරි තාක්ෂණය සම්බන්ධව දැක්කූ ශිල්පීයතාවය එහි අංග ඇසුරෙන් කෙටියෙන් පැහැදිලි කරන්න. මං හිතනවා ඔබ මේක ලියයි කියලා. එහෙමනම් මං හිතනවා අද දවසේදී අපි අතීත මුතුන් මිත්තා උරුම කරගත්ත, අපිට දායාදයක් වශයෙන් දෙන්නා වූ මේ තාක්ෂණය කොටසේ කෙටි මාතෘකා කිහිපයක් තමයි අද ඔබත් එක්ක මම කතා කරේ. එහෙමනම් දයාබර දුවේ පුතේ, අපිට අපේ කාලය මින් අවසන් වෙන හින්දා අද මෙතනින් අපි අවසන් කරමු.